මීළඟට ගරු විජිත බේරගොඩ මන්තුමා ඊට කලින් ගරු එඩ්වඩ් ගුණසේකර මන්තුමා මුලසුන ගන්න.
මුලස්සනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මාස 22ක යහපාලන ආණ්ඩුව, එවගේ මාස 14ක සම්මුති ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ ජනතාවගේ විවේචනයට භාජනය වුණු මේ ආණ්ඩුව දිහා බැලුවම අපිට පේනවා විගණකාධිපතිවරයාගේ වාර්තාවනුවත් එවගේම පාර්ලිමේන්තුට ඉදිරිපත් කරපු කෝප් කමිටු වාර්තාව අනුවත් මෙරටේ ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ මර්මස්ථානය විදියට අපිට හඳුන්වන්න පුළුවන් මහබැංකුව අපකීර්තියට ලක් කරමින් මෙරටේ මහා මූල්‍ය අපරාධයක් විදිහට හඳුන්වන මහබැංකු වැදුම් කර වංචාව පිළිබඳ සමාජයේ බරපතල විදියට කතා කරන මොහොතක තමයි මේ 2017 වර්ෂය වෙනුවෙන් මුදල් ඇමැත්තුමා අයවැය ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දන්නවා මේ යහපාලන ආණ්ඩුවේ සලුපිලි ගැලවෙලා ඒ සැබෑ ඒ අප්‍රසන්න නිරුවත ජනතාව ඉදිරියේ හෙළිවන අවස්ථාවක්. මෙරටේ ජනතාවට ගොඩාක් පොරොන්දු දීලා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ආපු ආණ්ඩුව මේ අයවැයට කලින් සෑම සමාජ තීරුවකම ජීවත් වන ජනතාවට මේ බදුබරේ පීඩනය මුදාහරිමින් විශේෂයෙන් ගොවියට කම්කරුවට විතරක් නෙමෙයි දීවරයට විතරක් නෙමෙයි වෘත්තිකයට විතරක් නෙමෙයි සිල්ලර වෙළෙන්දට තොග වෙළෙන්දට අසහනයට පත්කරන බරපතල විදිහට මේ වැට්බදු පීඩනය මුදහැරලා තිබෙන අවස්ථාවක් මේක. අනේ පැත්තෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ දෙවුර මත මේ වැට්බදු පටවලා තියෙන මොහොතක මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා. මේ අයවැය ලේඛනයේ දිහා සමස්තයක් විදිහට බැලුවම අමාත්‍යාංශ විවිධ දෙපාර්තමේන්තු ආයතනවල යෝජනා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සමහර යෝජනා සහ ඒ වැඩපිළිවෙල පිළිබඳව අන්තර් සම්බන්ධතාවයක් මේ අයවැය තුළින් අපිට දකින්නවත් නැහැ. හැබැයි යම් යම් සහන අයවැය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. මිනිසු පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක විතර සුළු වශයෙන් මිල අඩු කරලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව බදු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මේ අයවැය අපි හිතන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි. මේ සංවර්ධනය අපේක්ෂා කරමින් එහෙම නැත්නම් කල්පවත්නා දිගු කාලීන තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයකට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න ඉදිරිපත් කරපු අයවැයක් විදිහට තමයි අපි දකින්නේ. ඔවුන් කියන්නේ ආදායම වැඩි කරගන්න, වියදම අඩු කරගන්න. හැබැයි ආදායම වැඩි කරන්න නම් රජයේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනි. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන වැඩපිළිවෙලක්. රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වැඩි කරලා ඒ තුළින් ආර්ථික වෘද්ධිය ළඟා කරගෙන ජනතාවගේ ආදායම වැඩි කරලා ඒ වගේම ජනතාවට සහන සපයන වැඩපිළිවෙලකට යන්න ඕනි. නමුත් ආදායම වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම වැඩි කරලා. මේ බදු ආදායම වැඩි කිරීම පිළිබඳව ගත්තම 2014 රුපියල් බිලියන 150ක බදු ආදායම 2017 වෙනකොට 1821 දක්වා බිලියන වැඩි කරලා තියෙනවා. 2014-2017 වර්ෂවල මේ යහපාලන ආණ්ඩුව මෙරටේ ජනතාව පිට පැටවපු බදු වැඩිවීම රුපියල් බිලියන 871ක්. වෙනත් වචන වලින් කියනවා නම් රුපියල් කෝටි 77100කින් වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. දෙදස් දාසය අවුරුද්දට සාපේක්ෂව කෝටි තිස්සට දස් නමසීයක වැඩිවීම. මේ බදු වැඩි කරලා තමයි ආදායම උපයන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් රටක සාර්වාර්ථික ක්‍රියාවලිය තුලින් ජනිත වන ආර්ථික වෘද්ධිය ක්‍රියාවලිය තුල ආදායම් වැඩි කර ගැනීමට අපේක්ෂාවක් අපි දකින්නේ නැහැ. ඒ වගේම මම කලින් සඳහන් කරපු විදිහට මේක එකිනෙක පරස්පර විරෝධී අයවැය යෝජනා අපි දකිනවා. මොකද මෙරටේ ජනාධිපතිතුමා වතාවක් කියලා තියෙනවා, අපි දැන් අපි ඇහුවා මොකද එතුමා කියලා තියෙනවා, මේ රටේ ලාභ ලබන කිසිදු රාජ්‍ය ආයතනයක් එතුමා පෞද්ගලිකකරණය කරන්න දෙන්නේ නැහැ කියලා. නමුත් මේ අයවැය ලේඛනයේ දිහා බැලුවම හැම තැනකම වගේ පෞද්ගලිකකරණය කියන අදහස මතු කරලා තියෙනවා. විශේෂයෙන් අපි දකිනවා ජනාධිපතිතුමාගේ අරමුණ එකක් වෙනකොට මුදල් ඇමතිතුමා යෝජනා කරනවා වෙනත් දේවල්. රජයේ ලාභ ලබන ආයතන පවා පෞද්ගලිකකරණය කිරීම තුල අපි දන්නවා රෝහල්වල සමහර වාට්ටු පවා වැඩි දියුණු කරන්න පෞද්ගලිකාංශයට ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර පහසුකම් ලබා ගන්න පෞද්ගලිකාංශයට ආරාධනා කරලා තියෙනවා. ඉතින් මේ IMF එකේ නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවක් තමයි මේ ලාභ ලබන රාජ්‍ය ආයතන සහ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලිකරණය කිරීම. ඉතින් ඒ අවශ්‍යතා ඉටු කිරීමක් තමයි මේ අයවැය තුලින් කළා තියෙන්නේ. අනිත් පැත්තෙන් ජනතාවගේට පටවන අපි දන්නවා, අපි දැක්ක මේ පහුගිය කාලේ මේ ඒජාප මැතිවරණ ප්‍රකාශවල පවා තිබුණා මේ රටේ යතුරු පැදියෙන් ගමන් කරන තරුණ තරුණියන්ට මෝටර් රථයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා කියලා. හැබැයි දැන් බැලුවම යතුරු පැදියවත් බේරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද කාබන් සඳහා නැත්තම් මේ වායු විමෝචන ගාස්තුවට අමතරව කාබන් සඳහාත් ගාස්තුවක් අයකරන්න යෝජනා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා මෝටර් රථවලට 102,000කුත්, ඒ වගේම යතුරු පැදිවලට 40,000කුත්, ෆ්‍රී රෝද රථවලට රුපියල් 25,000කුත් බදු පණවන්න යෝජනා කරලා තියෙනවා. එහෙම බැලුවම මෝටර් රථයක සිහිනයේ තබා පාවිච්චි කරන මෝටර් සයිකලේවත් පාවිච්චි කරන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තමයි මේ තරුණ පරපුරට සලකන්නේ. ඉතින් මේ අයවැයෙන් තරුණ පරපුර පිළිබඳ නොසලකා හැරලා තිනෝ. අපි දන්නවා ඒ දවස්වල කිව්වා ජනසන්නිවේදන පහසුකම් සපේන අතරේ අන්තර්ජාල පහසුකම් තුල නොමිලේ Wi-Fi කලාප ඇති කරනවා කියලා කිව්වා. නමුත් දැන් බැලුවම අන්තර්ජාල පහසුකම් සඳහා 125ක බද්දක් අය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ජංගම දුරකථනවල SIM කාඩ් ක්‍රියාත්මක කිරීමට රුපියල් 200ක බද්දක් අය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා මෝටර් රථ වලට මාර්ග නීති රීති කඩ කරොත් පියල් අවම දඩේ රුපියල් 2500ක් දක්වලා තියෙනවා මේ දඩේ. මේ විදිහට මේ අයවැය බදුබර ජනතාවට පටවමින් දඩ වැඩි කරමින් මේ ජනතාව අප්‍රසාදයට පත් කරන අයවැය යෝජනා තමයි අපි මේ දකින්නේ. අනිත් පැත්තෙන් මේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල තුළ අපි දැක්කා කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාවත් සමග ඒ මහා මූල්‍ය අපරාධයත් සමග පොලිය අනුපාතිකය ඉහළ ගිහිල්ලා තියෙනවා. පොලිය අනුපාතිකය ඉහළ ගිහිල්ලා විතරක් නෙමෙයි ගෙවුන් ශේෂ අර්බුදයක් දිගින් දිගටම බරපතල වෙනවා. අනිත් පැත්තෙන් කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. මේ රටේ සංවර්ධනයේ සඳහා කර්මාන්ත කුෂිකර්මාන්ත සේවාංශයේ සමබරතාවයක් වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍යයි. නමුත් අගමැතිතුමා රටවටේ ගියත් ආයෝජන අපිට ලබා ගන්න බැරි වුණා. තිබුණ ආයෝජනයත් මේ රටේ ආයෝජක අතහැරලා ගියා. ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට, විදේශීය ව්‍යාපාරිකයන්ට, ඒ වගේම මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී අයට මේ රටේ ආර්ථිකය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තියෙනට ඕන ඒ අයට මුදල් ආයෝජනය කරන්න. එහෙම වාතාවරණයක් මේ රට තුල නැහැ. ඒ නිසා අයවැයකින් ඇත්තටම කරන්න ඕනේ දිගු කාලීන ආර්ථික සංවර්ධනය සඳහා මේ ආයෝජනයට අවශ්‍ය සුදුසු වාතාවරණයක් ඇති කරන්න. නමුත් ඒක මේ අයවැයෙන් අපිට දකින්නට නැහැ. ඉතින් කොහොම වුණත් මුදල් ඇමතුමාම කිව්වා මේ රටේ ජනතාව හොල්මන් කරන අයවැයක් තමයි ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒක ඇති අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනි. මේ රටේ ජනතාව හොල්මන් වෙන විදිය අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අයවැය මොනවාද තියෙන්නේ? අපිට අපි දන්න අධ්‍යාපනයේට මොනවද කරලා තියෙන්නේ? දැන් අධ්‍යාපනයේ අපි යෝජනා දිහා බැලුවම අධ්‍යාපන 2016ට සාපේක්ෂව 59%ක ප්‍රතිපාදන අඩු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ 2017 අවුරුද්දේ දිළිඳුකම පිටු දැකීමේ වර්ෂයක් බවට පත් කරන්න, මේ රටේ දරිද්‍රතාවයේ අනුපාතය අඩු කරන්න. හැබැයි සමාජ සුභසාධන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදලින් 7.5% අඩු කරලා තියෙනවා. සෞඛ්‍යයට 2016ට සාපේක්ෂව 7.5% මුදල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් තාක්ෂණික දියුණුව එවැගේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තුළ තමයි සමාජ සතලතාවය තුළ මේ රට අධ්‍යාපනය අතින් ඉහළට යන්නට ඕන. එහෙමනොත් තමයි මේ රට මේ තාක්ෂණික කාර්මික ලෝකයේ කරා පියනගල මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. හැබැයි කුසලතා සංවර්ධනය සහ පුහුණු කිරීම් කටයුතු වලට වෙන් කරන මුදල 2016ට සාපේක්ෂව 30%කින් පහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බොහොම පරස්පරයන් තියෙන කිසිදු අනුකූලතාවයක් නොදක්වන බදියෝජනා පවා මේ යෝජනාවලට අයවැය යෝජනාවලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් මිහින් ගුවන් සේවයේ වසා දමන ගමන් අනිත් පැත්තෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කරන්න යෝජනා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් දේශීය කිරි නිෂ්පාදනය දියුණු කළ යුතුයි කියලා යෝජනා කරන අතර ආනයන කිරි පිටිවලට සහන ලබා දෙනවා කියනවා. ඉතින් මේ වගේ පරස්පර අදහස් මේ අයවැය යෝජනා තුළ තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ යෝජනාව තුළ තියෙන සාධනීය යෝජනා ගැන අපි සතුටු වෙනවා. මොකද අධ්‍යාපනයේ යම් යම් ගුණාත්මක වෙනස්කම් කිරීමට යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ ඉගෙන ගන්න 175,000ක් වන දරුවන්ට නොමිලේ ටැබ් ලැබලා දෙන්නත්, ගුරුවරුන් 28,000කට නොමිලේ ටැබ් ලැබලා දෙන්නත් යෝජනා කරලා තියෙනවා. හැබැයි මේක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරගන්න බැරි විදිහට බදු යෝජනා ක්‍රියාත්මක කරනවා. මොකද අන්තර්ජාල පාසුකම් ලැබලා දෙන්න 25%ක බද්දක් යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ වගේ උපකරණ රජයෙන් නොමිලේ ලැබලා දීලා ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් වළක්වන බද යෝජනා ඇතුළත් කරනකොට මේ වගේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපිට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා මේ ආණ්ඩුව ලොකු අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බොහොම නොහැකියාවකින් පසු වෙනවා. අනිත් පැත්තට අපි දැක්කා අපේ ආණ්ඩුවේ ගරු අමාත්‍යවරුන් සඳහන් කරා පසුගිය ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ කිසිම සංවර්ධනයක් නොවුණු බවට තමයි එතුමල්ලා කතා කරන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනයේට එවැගේම මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයේට එවැගේම මේ තිස් අවුරුදු සාපකාරී ත්‍රස්තවාදයේ යුදමේ වශයෙන් පරාජය කරලා මේ රටට විශාල ජයග්‍රහණ රාශියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය ඉෂ්ට කළා දුන්නා. හැබැයි ඒවා කිසි දෙයක් ඉෂ්ට නොකරපු ගානකට තමයි කතා කරන්නේ. අනික හොරකම වංචාව දූෂණේ නාස්තිය ගැන කතා කරන මේ ආණ්ඩුව අපිට එක වෙලාවක හිතනවා දැන් කතා කරන්නේ මුලදී කතා කරාට සාපේක්ෂව දැන් කතා කරන්නේ කණ්ණාඩි අධ්‍යා බලාගෙනද කියලා අපිට හිතනවා. මොකද මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ මුළු රටම සලිත වෙලා තියෙන අවස්ථාවක් මේක.
තව විනාඩි දෙකයි.
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, එවැගේම ඒ අධිවේගී මාර්ග, මේ වගේ විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බිලියන 145ක මුදලක් වැය වුණේ. නමුත් ඒ හා සමාන මුදලක් මේ මහබැංකු බෙදුම් කර වංචාව නිසා මේ රටට, මේ ජනතාවට, ජාතියට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යෝජනා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ සියල්ල අහිමි කරගෙන තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මතක් කරනවා මේ යහපාලන ආණ්ඩුවට, ඒ වගේම මේ රජයට ඒ ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න, ඒ වගේම මූල්‍ය විනය සහ විනිවිදභාවයෙන් යුක්තව මේ ආර්ථිකය හසුරවන්න, ඒ වගේම මේ රට ජාතික ආර්ථික කරා යන ගමනේදී නිෂ්පාදනය වැඩි කරලා මේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරලා ඒකේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණ විදිහට ලැබෙන ක්‍රමයක් සලසන්න කියලා අපි මේ රජයට මතක් කරනවා. ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕන ජනමතයට පිටුපාල මහා දැවන්ත මිත්‍යාවත් සමාජගත කරලා බලයට වපු යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරලා මේ රටේ සංවර්ධනය කරා යන ගමනට ගැලපෙන විදිහට ඒ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරනවා. අපිට මතකයි 2015 අවුරුද්දේ 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැය දිහා බැලුවම ඒක කීපවතාවක් සංශෝධනය කරලා අවසානයේ අයවැයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් අපිට දකින්නට ලැබුණේ නැහැ. ඉතින් බොහෝ අය කතා කරන විදිහට ඒ අයවැය සියල්ල සංශෝධනය වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපි මේ අයවැය අපි මතක් කරනවා මේ අයවැයෙන් අඩුම තරමින් මේ සාධනීය යෝජනා ටිකවත් ක්‍රියාත්මක කරන්න. අපි නම් නිතරම මතක් කරන්නේ මේ අයවැයෙන් අහිතකර යෝජනා, ඒ වගේම ජනතාව මත බදු පටවන, ජනතාව පීඩනයට පත් කරන මේ බදු ඉවත් කරලා මේ සංවර්ධනයට ගැලපෙන විදිහට දිගු කාලීන කල්පවතින සංවර්ධනයක් වෙනුවෙන් තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්නට කියලා. සමහරලාට ඊළඟ අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට ගියයි අධ්‍යාපනයට මේ තරම් මුදලක් වෙන් කරා, නමුත් ඒක වියදම් කරගන්නට බැරි වුණා.
දැන් අවසන්
කරා මේ අමාත්‍යාංශවලට මේ තරම් මුදලක් වියදම් කරා
අවසන්
කරා ක්‍රියාත්මක කරගන්නට බැරි වුණා. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා විශේෂයෙන්ම ජනතාව ගැන හිතලා ජනතාව පැත්තෙන් මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරනකොට සාධනීය යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම කරමි. අතර වෙනා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු තලතා අතුකරල ඇමතුමිය.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. 2015 ජනවාරි 8 මෙරට ඇතිවෙච්ච වෙනස නිසා විශේෂයෙන්ම පක්ෂපාත භේදයක්, ජාති භේදයක්, ආගම් භේදයක් නැතුව සියලු දෙනාම එකතු කරගෙන විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අදහස් එකතු කරගෙන හැම කෙනාගේම අයවැයක් හැටියට මේ සම්මුතිවාදී රජයේ අද තාම සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන ගරු මුදල් ඇමතුමාටත් එතුමට සහයෝගය දක්වපු අපේ ඒ අමාත්‍යාංශයේ සියලු දෙනාටමත් අපි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මෙවර අයවැය සංවර්ධනයේ ඉලක්ක කරගත්ත, ඒ වගේම දිරිදුකම තුරන් කරන මැදපන්තිය ශක්තිමත් කරන අයවැයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කරුණු එකතු කරගෙන තමයි, ඒ ඉලක්කය එකතු කරගෙන තමයි අද මේ අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු ජනාධිපතිතුමා විසින් 2007 වර්ෂය දිලිදුකම දුරලන වර්ෂය හැටියට නම් කරලා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා විසින් සංවර්ධනය පදනම් වෙච්ච, ඒ වගේම පළවෙනි වසරේ සිට 13 දක්වා අවුරුදු 13ක දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කරන අයවැයක් ඉලක්ක කරගෙන තමයි මේ කරුණු ගොඩාක් පදනම් වෙලා තියෙන්නේ. ඉතින් අපි බොහොම සන්තෝෂෙන් කියන්නට ඕනේ, පහුගිය කාලේ මට බාර අමාත්‍යාංශයේ තමයි මේ රට දිවෙව්වේ. වැඩිම ආදායමක් රටට ගෙනාවේ විදේශගත ශ්‍රමිකයෝ. අද ප්‍රතිපත්තියක් හැටියට විදේශගත ශ්‍රමිකයින් විශේෂයෙන්ම අපේ රටේ අය ගිහිල්ලා නොයෙකුත් විදිහේ දුක්ඛම් කටළු වලට මූණ දීලා අනික් රටවල් වල බැර මෙහෙවරකම් කරන්න කටයුතු කිරීම යම්කිසි මට්ටමකට හොඳ පුහුණු ශ්‍රමිකයෝ හොඳ රැකී රක්ෂාවලට ඉලක්ක කරගන්න ගමන්ම ඒ අයගේ ජීවන තත්ත්වයත් ආරක්ෂා කරගෙන මේ දරුවෝ තමන්ගේ පවුලෙන් ඈත් වෙලා දුර රටවල් වලට යන එක වෙනුවට මෙරට සංවර්ධනයත් සමග ඒ අයට මෙහෙ රැකී රක්ෂා බිහි කරන, රැකියා දසලක්ෂය බිහි කරන සංවර්ධන ඉලක්කයකට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන විශේෂයෙන්ම සන්තෝෂ වෙනකොට මතක් කරන්නට ඕනේ, දැන් කිව්වා එහා පැත්තේ කතා කරපු කීප දෙනෙක් මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කර ගැනීම ගැන. දැන් අපි සන්තෝෂ වෙන්නට ඕනේ ගිය 2016 අයවැයේදීත්, ඒ වගේම මේ වර්ෂයේ අයවැයේදීත් අහිංසක මිනිසුන්ට අත්‍යවශ්‍ය ආහාර වේලක් ලබා ගැනීමේදී දිය යුතු උපරිම සහනය දීලා තියෙනවා. ඊට අමතරව නාගරිකව ජීවත් වෙන අයට ගෑස්වල මිල සහනය දීලා තියෙනවා, ඉන්ධනවල සහනය දීලා තියෙනවා. මේ කිසි එකක් මත වැට් බද්දක් පනවල නැහැ. අත්‍යවශ්‍ය ආහාර සම්පූර්ණයෙන්ම වැට් බදු වලින් නිදහස් කරලා තියෙනවා. හරියට එකපාර්ට් මේ කතා කරපු ගොඩක් අය මම හිතන්නේ එකපාර්ට් ඉපදිලා කතා කරා වගේ තමයි කතා කරේ. අපේ මගේ හිතවත් ඇමතුමිය හිටපු ඇමතුමිය කිව්වා මහා බැංකුව අපේ අගමැතිතුමා යටතට එක විතරක් ගත්තලු. එතුමියට අමතක වෙලා තියෙනවා අපේ අපිත් එක්ක එකට ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් නිතරම කියන දෙයක් වගේ එදා කිසිම විදියකට කිසිම කෙනෙකුට කතා කරන්නවත් බැරිව තිබිච්ච යුගයක්. මහා බැංකුව එකක් කියන්නකො මුළු මුදල් අමාත්‍යාංශයක්ම කරපු දෙයක්, ගන්න තීරණයක්, මුදල් ආපු ක්‍රමයක්, මුදල් වියදම් කරපු ක්‍රමයක් කිසි කෙනෙකුට කතා කරන්න බැරි වෙච්ච යුගයක ජීවත් වෙලා අද අගමැතිතුමා ආර්ථික කළමනාකරණය වෙනුවෙන් මේ රට මෙහෙවීමේ වගකීම බාර අරගෙන ඉන්නකොට මහා බැංකුව ගැන විතරක් කතා කරනවා. ඒ මැදිවට මට නම් හිතුනේ මේ කතා දිහා අහගෙන ඉන්නකොට ඔක්කොටම හොඳ පන්තියක් තියලා තියෙනවා. මේ පන්තියේ අරමුණ තමයි මහා බැංකුව සහ රනිල් වික්‍රමසිංහ. ඉතින් ඒක අද ඒ අගමැතිතුමා විසින්ම ඒ සම්බන්ධයෙන් අධිකරණයට බාර දීලා තියෙනවා. එතකොට මේ කවුරුත් කලබල විය යුතු නැහැ. අධිකරණයේ අද ස්වාධීනයි. මොනම හේතුවකටවත් ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දුව දුන්නා කියලා මේ කලබලයේ අග්‍රවීශකාරවරු ගෙදර අරින් නැහැ. විනිශ්චකාරවරුන්ට උදේට කතා කරලා ලියන්න ඕනේ තීන්දුව මොකද්ද කියලා කියන්න කෙනෙක් අද නැහැ. අද බොහොම ස්වාධීනව මොනම හේතුවකටවත් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් කොන්ද නවන්න නැති විදිහට අද අධිකරණයට ස්වාධීනත්වය දීලා තියෙනවා. ඒක එතනින් තීරණය කරයි. මෙතන ඇවිල්ලා කොච්චර කෑ ගැහුවත් මොනතරම් අපහාස කරන්න හැදුවත් මම කියනවා අපේ ගරු අග්‍රාමාත්‍යතුමා එදා වගේම අදත් මිස්ටර් ක්ලීන් තමයි. ඒව වෙනස් කරන්න බෑ. නිකන් බලේ නැති වුණා කියලා බලය නැතුව ජීවත් වෙන්න බැහැයි කියලා කල්පනා කරන අයට. තව එක්කෙනෙක් ඉඳන් කියනවා මේ අපේ හිතවත් විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඉඳන් කියනවා නිෂ්පාදන ආර්ථිකයකෝ කියලා. අපි දැක්ක පහුගිය කාලේ තිබිච්ච නිෂ්පාදන ආර්ථිකය විශේෂයෙන්ම මේ රටේ එදා ජයජයවර්ධන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඇති කරපු ඇඟලුම් කර්මාන්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත 208 ත ගම්වලට ගෙනිච්චා. අද ඒව ඔක්කොම වහලා දාලා තියෙනවා. ඒ ව්‍යාපාරිකයෝ නන්නත්තාර වුණා. මොකද හේතුව? රටේ අධිකරණය ස්වාධීන නැහැ, රාජ්‍ය සේවය ස්වාධීන නැහැ, පොලිසිය දේශපාලනීකරණය වෙලා, මැතිවරණ නිදහසක් නැහැ. මේ හැම එකක්ම හේතු කරගෙන අපිට තිබිච්ච බදු සහන අපිට නැතුව ගියා. අද ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මේ සංකල්පය නිසා විශේෂයෙන්ම මුළු ලෝකෙම අද අපිව පිළිගන්න රටක් බවට පත් කරගෙන තියෙනවා. ඒකේ ජයග්‍රහණයක් හැටියට යුරෝපා දීවර මත්ස්‍ය තහනම ඉවත් කරගන්න පුළුවන් වුණා. අද අපේ මේ දීවර ඇමතිතුමාගෙන් ඇහුවා නම් ඒකේ ප්‍රතිලාභ කොච්චරද කියලා එතුමා කතා කරයි. ඊට අමතරව නියත වශයෙන්ම GSP Plus ලැබෙන මාස දෙක තුන ඇතුළත අපිට ලැබෙන විත්ති අපි දන්නවා. මේව හදාගන්න අපිට එකපාරට බෑ. මොකද හිටපු හොරු කල්ලිය, හිටපු පවුල වගේමද මේව මේ ආණ්ඩුවත් යන්නේ කියලා ටික කාලයක් යන්න මේ අපිට උදව් කරන රටවල් වලට බලන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව නිෂ්පාදන ආර්ථිකයක් කියන එක රැයින් හදන්න බෑ. අපිට කියන්න තියෙන්නේ දා නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි, අහිංසක මිනිසු පිටරට ඇරලා ඒ මිනිස්සු ගේන සල්ලි වලින් දුවපු ආණ්ඩුවක් නැත්තම් ණය වලින් දුවපු ආණ්ඩුවක්. මොකද්ද කරේ? පවුලේ 10 දෙනෙක් හිටියානම් 10 දෙනේ ආගෙන් නෝන ගියත්, මහත්තයා ගියත්, ළමයා ගියත් වාහන පොලිම කොච්චර ගියාද? මේගොල්ලන්ට අමතක වෙලා තියෙනවා ණයට ගත්ත සල්ලි වලින් තමයි එදා ගෙනහිල්ලා 300 400 පිටරටවල් වල සවාරි ගෙනහිල්ලා අර නිව්යෝක් වල ඇස්ටෝරියා වගේ ලොකුම මිල අධිකම ගණන් වල නැවතිලා සියලුම සැප සම්පත් ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙන සියලුම පහසුකම් නැති කරලා ඒවෙන් තමයි කරේ කියලා අපි දැන් අවශ්‍ය වුණේ වෙන මොකුත් නෙමෙයි. දිලිඳුකම පවත්වාගෙන ගිහිල්ලා සමෘද්ධි සහනාධාරය සමෘද්ධිලාභීන් හරහා තමන්ගේ බලය පැවැත්ම විතරයි ආරක්ෂා කරගන්න උවමනා වුණේ. ඇත්ත යථාර්ථය ඒකයි. අද ඒව ගැන කතා කරන්නේ නැහැ. කතා කරනවා මත්තල හදපු එක මේකයි. අපි දන්නවා හැදුවා. දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආණ්ඩුවට. අර මහා ලොකු කෝටි ගාණක් වියදම් කරලා හදපු සම්මන්ත්‍රණ ශාලාවට මොකද කරන්නේ? සූර්යවැව ක්‍රීඩාංගණය ගැන හැමදාම සජිත් ප්‍රේමදාස ඇමතුමා ක්‍රීඩා ඇමතුමාගෙන් අහන කො මේකේ සල්ලි ටික අපිට ගෙවන්නේ නැද්ද? මේවා මේ අපි රෝසමල් යහනාවක් උඩ ඉඳගෙන මේ ආණ්ඩුව කරන්නේ නැහැ මුරාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඒකේ සැබෑ සත්‍ය ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලයේ වාඩි වෙලා ඉන්න අපි ඇතුළු මේ ආණ්ඩුවට සම්බන්ධ සියලු දෙනාම හොඳට දන්නවා. මේ ගෙදර තියෙන බූදලෙන් මේ ගමන් ගියා නම් කමක් නෑ. දැන් අහනවා මිහින් ලංකාවකට මොකද උනේ කියලා. නම ගහ ගන්න ගුවන් යානා ඇති කරන්න ඕනේ වුණාට ඒවට මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ණයට හරි බදු වලට හරි ගෙව්වට අපි පලිද? බිලියන 458ක් ණය ඇතුව තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාරගත්තේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව තවත් මේ හැම එකක්ම බිලියන 10000කට ආසන්න ප්‍රමාණයක් තිබිච්ච ණය ප්‍රමාණයත් එක්ක අරගෙන තමයි අපි මේ ඉස්සරහට යන්නේ. හැබැයි කිසිම අඩුපාඩුවක් කරගෙන ආපු කිසිම ව්‍යාපෘතියක් නවත්තර නැහැ කියන එක අපි වගකීමක් ඇතුව කියනවා. අපිට කිව්වා ආණ්ඩුව ආපු ගමන්ම සංවර්ධනය නැවැත්තුවා කියලා. අපිට කිව්වා ආණ්ඩුව ආපු ගමන්ම ඔන්න පාරවල් හැදෙන්නේ අර ව්‍යාපෘතිය කෙරෙන්නේ නැහැ. දැන් බලන්න වාරි මාර්ගයට මේ අයවැයෙන් මොනතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද? පහුගිය දවස්වල නියගයක් ඇති වුණා. නියගයට ජලය නැති වුණේ නැති වෙනකොට මොකද්ද අපි කරන්නේ? අහිංසක ගෝයින්ගේ තියෙන සේරම දේවල් විනාශ වෙලා යනකොට මේ අවශ්‍ය දේවල් ද එතකොට පහුගිය කාලේ වුණේ? අවශ්‍ය නිෂ්පාදනය රටේ නැත්තම් ගුවන් තොටුපළක් හැදුවට වැඩක් වෙනවද? අවශ්‍ය නිෂ්පාදනය රටේ නැත්තම් වරායක් හැදුවට අවශ්‍ය වෙනවද? වැඩක් තියෙනවද? ඉතින් මේවා අපි කල්පනා කරන්න ඕනේ. අද ක්‍රමවත් භාවයක් ඇතුව යම් කිසි ක්‍රමයකට රටේ යන්න පටන් ගත්තහම නොයෙකුත් විදියේ දේවල් කියනවා. අද වැට් බද්දක් ගැන කතා කරනවා කරු මුරාසනාරුඩ මන්ත්‍රීතුමනි. හැබැයි අපි අහන්න කැමති මේ හැම එකක්ම හැම කෙනෙකුටම අහිංසක මිනිස්සුන්ට බලපාන වැට් කොහෙද ගහලා තියෙන්නේ කියලා. දැන් මොනම හේතුවකට කිසිම කෙනෙක් කතා කරන්න කැමති නැහැ පාසල් දරුවන්ට රක්ෂණය ඇති කරපු එක. ලක්ෂ 42ක් වෙන පාසල් දරුවන්ට රක්ෂණය ඇති කරපු එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බාහිර රෝගියෙක් හැටියට රුපියල් 10000කුත් එහෙම නැත්නම් අනිත් පැත්තෙන් බලපුවම ලක්ෂයක් ගෙවලා ඒගොල්ලන්ට ඕනි තැනක බෙහෙතක් ගන්න පුළුවන් රක්ෂණ ක්‍රමයක් අපේ මුදල් ඇමතුමා හඳුන්වලා දීපෝ මේව ගැන කතා කරන්නේ. කතා කරන්නේ ටැබ් එක දෙන එක. ටැබ් එක දෙන එක නරකද? ගෝලෙ මේක එක කොටසකට විතරක් සීමා වෙලා තිබිච්ච දේවල්, එක පවුලක් විතරක් භුක්ති විඳ දේවල් අද බෙදිලා යනකොට ගොඩක් අයට හරි අමාරුයි. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අද මේ නිර්දේශ පාලනීකරණය වෙච්ච විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් එකගතාවේ ඇතුව මේ ආණ්ඩුව තුළ මේ සියලු දෙනාම වැඩ කරගෙන යන්නේ මම වගකීමක් ඇතුව කියනවා. 2005 ඉඳලා 2015 වෙනකන් එදා තිබිච්ච නාස්තිය උපරිම වශයෙන් නැති කරලයි කියන එක අපි මතක් කරන්නට ඕනේ. අපිට ඇමතිවරු හැටියට අද හිතන විදියට කරන්න බෑ. පහුගිය දවස්වල අපි දැක්ක කොහොමද උනේ කියලා අපි දන්නවා අමාත්‍යංශවල වෙලා තියෙන දේවල්. හැබැයි අපි ඒවා මේ කාටවත් මඩ ගහන්න පාවිච්චි කරනවා නෙමෙයි. අපිට ඒව කතා කරලා කතා කරයි කියලා හෙට දවසේ අපේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ අර රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමා කිව්වා වගේ ඉතාම වැඩි ප්‍රමාණයක් අද පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන්ට වෙනස් කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා එක සාමණේවර නමකට රුපියල් 2500. අනිත් පැත්තෙන් පිරිවෙන් වලට අවශ්‍ය භෞතික සම්පත් වැඩි දියුණු කරන්න මිලියන 150ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව බැලුවොත් අපි දන්නවා රට අපේ රට කෘෂිකාර්මික රටක්. ඉතිහාසයේ අපි හාල් පිටරට ඇරලා තියෙනවා.
ආශික දිවණාව
කිව්වා කිව්වා අපි අපි කෘෂිකාර්මික රටක් හැටියට අපිව හැඳුවා. අපි හාල් ටික පිටරට ඇරියා කියනවා තේපොල් රබර් වලින් තමයි. විශේෂයෙන්ම 1982 83 වෙනකම් වැඩිම ආදායම ගේන කර්මාන්තය හැටියට මේ රටේ තිබුණේ. නමුත් ඒව ඔක්කොම විනාශ වුණා. ඒවා විනාශ වුණා විතරක් නෙමෙයි හැමදාම අයවැයක් ඉදිරිපත් කරනකොට අපි දැක්කා කෘෂිකර්මාන්තය ගැන බොහොම හොඳ යෝජනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී අපි සඳහන් කරන්න ඕනේ ඉතාම සන්තෝෂයෙන් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ඒ ගොවියන්ට 50% පොලි සහනාධාරයක් ලබා දෙන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද අද නව තාක්ෂණයත් එක්ක නොයෙකුත් විදිහේ උපකරණ මේ ගොවීන් අද පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගබඩා පහසුකම් ඉදිකිරීමට අද අපේ ප්‍රදේශවල බරපතල විදිහට අපි බලපාන දෙයක් තමයි වී ටික කැපෙන කාලෙට අපිට ගබඩා පහසුකම් හොයාගන්න අමාරුයි. ඉතින් දැන් ඒ අවශ්‍ය ගබඩා පහසුකම් ඒ සඳහා කැප කරන්න පුළුවන් හාල්මෝල් හිමියන්ට වුණත් ඒ අවස්ථාව ලබා දෙන්න අද අපේ මුදල් ඇමතුමා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ අධ්‍යාපනය ගැන අර කතා කරා වගේම ලබන අවුරුද්දේ අධ්‍යාපනයේ වැඩ කෙරෙලා නැහැ කියලා මුදල් කපන කතාවක් මේකේ නැහැ. නමුත් ඒ මුදල් හැම එකක්ම මම සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ ඒක අබද්ද විපක්ෂයේ සමහර මන්ත්‍රීතුමන්ලත් ඒවට සම්බන්ධ වෙනවා. මොකද පළාත් සභාවලට මේ මුදල් ලබා දීලා අද පළාත් සභාව හරහා විශාල මුදලක් අර සෑම පාසලකම භෞතික පහසුකම් වැඩි දියුණු කිරීමට අද වෙන් කරගෙන යනවා. ඒවා වැඩ ඉවර වෙනකොට විශේෂයෙන්ම මේ හැම සමහර ගොඩනැගිලි මිලියන 25 30 ගොඩනැගිලිවෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේවා කරනකොට යම් කාලයක් යන බව අපි සියලු දෙනාම පිළිගන්නවා. හැබැයි මේක කරන්නේ අවුරුදු 5ක සැලැස්මක් අනුව කියන මතයි කියන එක මුදල් ඇමතුමා වගේම අධ්‍යාපන ඇමතුමාත් අපිට කියලා තියෙනවා. පාසල් පහුගිය කාලේ 1510 පාසල් ව්‍යාපෘතිය තුල 1 ඉඳලා 5ට ප්‍රාථමික අංශ වහගෙන ගියා ගොඩාක් පාසල්වල. සමහර වෙලාවට අපිට ගැටලුවක් තියෙනවා අපි නියෝජනය කරන ප්‍රදේශවල මේ පුංචි දරුවෝ මේ ළඟම තියෙන පාසලේ ප්‍රාථමිකේ වහපු නිසා කිලෝමීටර 4-5ක් පයින් ඇවිදගෙන යන්න ඕනේ ප්‍රාථමිකයක් තියෙන මේ පාසලකට. දැන් ඒවා අපහු නිවැරදි වෙනවා. දැන් මේ ප්‍රාථමික අංශ හැමතැනම පටන් අරන් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී එක ග්‍රාමසේවක වසම් කීපයකට එක පාසලක් කියන ප්‍රතිපත්තිය තුළ දැන් හැම පාසලකටම අවශ්‍ය ඒ භෞතික පහසුකම් ලබා දෙනවා. වගේම ගුරුවරුන් ඒ අඩුපාඩුවක් තියෙන 28,000ක පමණ ගුරුවරුන් ප්‍රමාණය බදවා ගැනීමටත් මේ වෙනකොට ඒ අවශ්‍ය මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ හැම එකක් ගැනම අපි කතා කරනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වැට් ගැන කතා කරනවා මේ හැම එකක් ගැනම කතා කරනකොට
විනාඩි 3ක් තිබෙනවා.
අනිත් පැත්තෙන් සෞඛ්‍ය ඇමතුමා ගොඩක් මහන්සි වෙලා පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ බෙහෙත් වර්ග 48ක මිල නියම කරලා මිල අඩු කිරීමක් කරා. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද මේ රජයේ ස්පිරිතාලවල බෙහෙත් ගන්න යන්නේ වැට් ගෙවලා අර පුද්ගලික රෝහල් වලට යන්න පුළුවන් අය නෙමෙයි. යන්නේ බොහොම ඉතාම අසරණ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව. දැන් ඒ අයට මේ හැම මේ පාලනවල් ඇති කරනකොට උසුසල් වලට ඒ පාලනවල් ඇතිව කරනකොට විශේෂයෙන්ම සෞඛ්‍ය අංශේ මේ හැම කෙනෙකුටම ලබා දෙන මේ ප්‍රතිලාභ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් ජනවාරි 8 වෙනිදා වෙනකොට හම්බන්තොට ආර්ථික වෙළඳ කලාප වලට වෙළඳ කලාප පටන් ගන්නවා. අපිට ලැබිච්ච තොරතුරු අනුව ඒ හැම ඒ කලාපය කටුනායක නිදහස් වෙළඳ කලාපය වගේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 35 ගුණයක් ලොකු කලාපයක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම ඇති වෙන බිහිවන රැකියා ප්‍රමාණය බිහිවන කර්මාන්ත ශාලා ප්‍රමාණය මේ රටට එන මුදල් ප්‍රමාණය ඒ වගේ ඉතාම විශාල ප්‍රමාණයක් එන ව්‍යාපෘතියක් තමයි අර අක්කර 15,000ක හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්කේ පටන් ගන්න බලාපොරොත්තු වෙන එක. ඉතින් මේ හැම එකක්ම වෙන්නේ අපි ඉතාම සන්තෝෂයෙන් මතක් කරන්නට ඕනේ හැම ශේෂ්ත්‍රයකම උදවියට ඒ අවශ්‍ය උපරිම සහන සලසා දෙන ගමන් කියන එක අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ රජය ජනාධිපතිතුමා එතුමා අද ඉන්න නිල නිවස එදා වගේ අරලිය ගහ මන්දිරයයි රජමැදුරයි දෙකක් තියාගෙන හිටියානම් විදුලි බිල විතරක් කොච්චර ගෙවනවද? අරලිය ගහ මන්දිරයේ රැස්වීම වලට විතරක් යන තමන්ගේ පුද්ගලික නිවසේ පදිංචි වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අරලිය ගහ මන්දිරයේ ජීවත් වුණා නම් කොච්චර වියදමක් යනවද? එක වේලට ලක්ෂ 3000ක කෑම වියදම් කරපු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලෙන් ගහලා කෑම කාපු යුගයක් එදා තිබුණා. මේවාද අමතක වෙලා වගේ තමයි කතා කරන්නේ. අපි කාටවත් අපහස කරන්නට නෙමෙයි, අද මේ ක්‍රමයේ වෙනස් වෙච්ච නිසා, එදා තිබිච්ච තත්ත්වය වෙනස් වෙච්ච නිසා අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්නට ඕනේ. අඩුගානේ නාස්තිය, හොරකම, දූෂිත ක්‍රියා අද නැවතිලා අපිට හැම පැත්තකින්ම ඒ ලැබෙන මුදල් ණයට අරගෙන නාස්ති කරන්න නෙමෙයි, අඩුතරමේ රටේ සංවර්ධනයට යොදවන්න පුළුවන් වෙලා තියෙනවා. අවසාන වශයෙන් මුදල් ඇමතුමා විශාල උනන්දුවක් අරන් තියෙනවා, උත්සාහයක් අරන් තියෙනවා අයවැය පරතරය අඩු කිරීමට. ඒක හොඳටම අයවැය දිහා බලපුවම, යෝජනා දිහා බලපුවම තේරෙනවා. ඒ වගේම එතුමා අධිවේගී මාර්ග, රුවන්පුර අධිවේගී මාර්ගය අපි රත්නපුර ජනවාරි මාසේ පටන් ගන්නවා. ඒ වගේ මොනම හේතුවකටවත් ඒ හැම දෙයක්ම අපි දන්නවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ, දඩිසේරනායක මහත්තයාගේ කාලේ පටන් ගත්ත අධිවේගී මාර්ගය හදන්න පුළුවන් වුණේ අවුරුදු 28කට පස්සේ කියලා මේ කටුනායක අධිවේගී මාර්ගය. මේ වගේ විශේෂයෙන්ම මේ වගේ නොයෙකුත් විදිහේ අපේ සංවර්ධනයේ පස්සට ගිහිල්ලා අපි පක්ෂ දෙකක් හැටියට කාලෙන් කාලයට මේ රටේ ආණ්ඩු කරලා තියෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදර මන්ත්‍රීවරු බොහොම ලොකු විවේචන ඉදිරිපත් කරනවා. හැබැයි රට සංවර්ධනය වෙන හැම වෙලාවකම මම එක පක්ෂයක් ගැන කියන්නේ 1971, 1989 ඒගොල්ලෝ මේ රටේ ඇති කරපු විනාශය අද ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා. ඒවා ඔක්කොම ඒගොල්ලෝ මතක් කරගන්න ඕනේ. බස් ගණන් බස් 100 200ක ඩිපෝ විනාශ ගිනි තියලා දාපු හැටි, තේ කර්මාන්තශාලා පුච්චලා දාපු හැටි, මේවා ඔක්කොම ගොවිජන සේවා, මේ රජයේ කාර්යාල, රජයේ සේවකයින්ගේ බෙල්ල කපලා බෝක්කුඩ තියපු හැටි, ඒවත් ඒගොල්ලෝ මතක් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මඩ ගහන්නත්, එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න උත්සාහ කරත් ගහන මඩ ඉස්සෙල්ලා තමන්ගේ අතේ තැවරෙන්නේ කියන එක මතක් කරමින් විශේෂයෙන්ම අපේ මේ සියලු දෙනාගෙම, ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය අපෙනුත් යෝජනා අරගෙන ඉදිරිපත් කරපු අයවැය ගැන අපේ ස්තුතිය මුදල් ඇමතිතුමාට පුද කරමින් මට මේ ලබා දීපු වැඩිපුර විනාඩියට ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා.
වැඩිපුර විනාඩි 3ක් ගත්ත ඔබතුමිය. ඊළඟට ගරු කනක හේරත් මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරුඩ්ඩ මන්ත්‍රීතුමනි, අද 2017 අයවැය දෙවනවර කියමිදී මටත් අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ අයවැයේ අපි දකින විදිහට මේ මුදල් ඇමතුමා අර අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කිව්වා වගේම එතුමන්ලගේ රජය අර බැඳුම් කර වංචාවෙන් අපේ මුළු රටම හොල්මන් කරා වගේ මම හිතන්නේ මේ අයවැයත් එතුමා කියපු වචනයෙන්ම අද ජනතාව හොල්මන් වෙලා ඉන්න අවස්ථාවක්. මේ පසුගිය අයවැයේදී කොත්තමල්ලි ආර්ථිකයකින් පටන් ගත්ත මේ ආණ්ඩුව අද වෙනකොට ගල්සියඹල ආර්ථිකයකට පරිවර්තනය වෙමින් පවතින්නේ. අද ඒගොල්ලන්ගේ නිෂ්පාදනයන් වැඩි කරන්න මොකද කරන්නේ? ගල්සියඹල වවන්න කියලා තමයි කියන්නේ. තව අවුරුදු 10කටවත් ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න බෑ. එනිසා අපි 2017 අයවැය දිහා බැලුවාම අපිට තේරෙන කාරණේ තමයි ඉතිහාසයේ වැඩිම බදු ගහපු අයවැය හැටියට තමයි අපි දකින්නේ. බදු ගහන්න අවශ්‍යයි රජයට ඒ ලාභේ ලබා ගන්න අවශ්‍යයි. නමුත් මේ ආකාරයෙන් ව්‍යාපාරිකයක ඉඳලා ආයෝජකයක ඉඳලා අසරණ මිනිසයා දක්වා සියලුම දෙනාට මේ ආකාරයෙන් බදු ගහපු කිසිම අයවැයක් ඉතිහාසයේ තිබිලා නැහැ. දැන් හොඳයි අපි මේ අයවැයේ සහන මල්ල දිහා බැලුවහම මුං ඇට කිලෝ එකකට රුපියල් 15යි, පරිප්පු කිලෝ එකක් රුපියල් 10යි, අර්ථාපල් කිලෝ එකක් රුපියල් 5යි, හාල් මැසු කිලෝ එකක් රුපියල් 5ෙන්, සීනි කිලෝ එකක් රුපියල් 2ෙන්, ඊළඟට භූමි තෙල් ලීටරයක් රුපියල් 5ත්, ගෑස් සිලින්ඩරයක් රුපියල් 25කින් අඩු කරලා තියෙනවා. මුළු එකතුව ගත්තහම රුපියල් 67යි. ඒ කියන්නේ මේ හැමදේම කිලෝ එක ගානේ අරගෙන ගෑස් සිලින්ඩරයකුත් අරගෙන අන්තිමට ලාභය බැලුවහම රුපියල් 67කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට මේ මිනිස්සයාම රුපියල් 100ක රීලෝඩ් එකක් දාගත්තාම ඒ රුපියල් 100ෙන් රුපියල් 60ක්ම අද බදු ගහලා රුපියල් 60 නැති වෙලා යනවා. දැන් මේක තමයි මේ අයවැයේ අලුත් තත්ත්වය. 2017 අයවැයේ සහන ලබා දෙනවා කියලා පෙන්නලා අනිත් පැත්තෙන් තියෙන ඒවටත් වඩා වැඩි මුදලක් බදු වලින් අය කරනවා. ඊළඟට අද විශේෂම සිද්ධිය තමයි මේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතුමාගේ කතාවේ තියෙනවා මේක ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා මේ රටේ කටයුතු කරනවා කියලා. ඊළඟට මේ රජය බලයටපත් උනේ නොමිලේ Wi-Fi ලබා දෙන්න කටයුතු කරනවා කියලා. නමුත් අද වෙනකොට අන්තර්ජාල බද්ද 125ක් දක්වා වැඩි කරලා 125ක බද්දක් අන්තර්ජාලයට ගහලා තියෙනවා. ඉතින් ලෝකයේ සාමාන්‍යයෙන් තාක්ෂණයේ දියුණුව සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග සංනිවේදනයට ඒ ලබා ගන්න බදු මුදල හෝ යම් කිසි මුදලක් තියෙනවා නම් ඒක කාලෙන් කාලයට අඩු වෙනවා තාක්ෂණයේ දියුණුවත් සමග. ඒක තමයි සැටලයිට් තාක්ෂණය වැඩිපුර සැටලයිට් මේ ලෝකයේ ඉදි වෙනකොට එහෙමත් නැත්නම් නිර්මාණය වෙනකොට ඒ තුලින් සංනිවේදනය අඩු වෙන එක තමයි ලෝකයේ තියෙන්නේ. ඒකේ හොඳම උදාහරණය තමයි මේ අපේ අල්ලපු රට ඉන්දියාව. අද වෙනකොට ඒ තාක්ෂණ දිනුව සංනිවේදනයේ දියුණුවත් සමග ඉදිරියට ගිහිල්ලා අද අන්තර්ජාල පහසුකම් වලට ඒ ටෙලිෆෝන් එහෙමත් නැත්නම් දුරකථන ලබා ගද්දි දුරකථන ඇමතුමත් අද නොමිලේ ලබා දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අන්තර්ජාලය සඳහා පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. ඊළඟට අනෙක් කාරණේ තමයි අපි අගය කරනවා විශේෂයෙන්ම අහිතන්නේ මේ අයවැයේ මම දකින විදිහට කාරණා දෙකක් තියෙනවා. අධ්‍යාපනයේ වෙනුවෙන් එකක් තමයි ගුරුවරුන්ට සහ දරුවන්ට අර ටැබ් එක ලබා දෙන එක. නමුත් ඒක ඒ ලබා දුන්නත් ඊළඟට ආරාධනා කරන්නේ මේ දුරකථන සේවා සපයන්නන්ට ආරාධනා කරනවා මේ පාසල් වලට ගිහිල්ලා Wi-Fi ලබා දෙන්න කියලා. ඉතින් මෙහෙම ගහන බදු වල නිසා මේ sannivedana බදු නිසා කවුරුවත් ඉදිරිපත් වෙයිද මේ පාසල් වලට ගිහිල්ලා නොමිලේ Wi-Fi ලබා දෙන්න. ඒ නිසා මේක විශේෂයෙන්ම මේ දුරකථනය විශේෂයෙන්ම දුරකථනයට බදු ගහලා ඊළඟට අන්තර්ජාලයට බදු ගැව්වහම ඒ තුලින් අපේ දරුවන්ට ඒ ටැබ් එක ලබා දීමෙන් කිසිම සතක් වෙන්නේ නැහැ. ඊළඟට අපි මතක් කරනවා අර රක්ෂණය ගැන අපි ඒ පිළිබඳවත් සන්තෝෂ වෙනවා. හැබැයි අපි බලාගෙන ඉන්නවා මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් ඩාමත් හොඳයි. මේක ආරම්භයක් හැටියට හරි මේක ආරම්භ කරපු එක ලොකු දෙයක්. නමුත් ඉදිරියට ඒක කරගෙන යන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රායෝගික නැහැ මේ තියෙන මුදල් ප්‍රමාණයත් අනුව. ඉතින් මේ අයවැයේ මයිතා 2017 අයවැයේ බොහෝ යෝජනා මේ පරස්පරයක් තියෙනවා. ඉතින් මිහින් ලංකා ගුවන් සමාගම වහන අතර ලාභයක් දැන් පසුගිය වර්ෂ කීපය තුළදී ලාභයක් ලබන ගුවන් සමාගම ඒක වහන අතර මේ අභ්‍යන්තර ගුවන් සේවාවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. මේක මම හිතන්නේ මුදල් ඇමතුමාට කවුරු හරි යෝජනාවක් දුන්න එකක් ගෙනල්ලා මෙතන එදා ඉදිරිපත් කරේ. මොකද පසුගිය කාලෙත් අභ්‍යන්තර ගුවන් ගමන් තිබ්බා ෆ්ලෝට් ප්ලේන් කියලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙම ක්‍රියාත්මක වුණේ. නමුත් ඒකේ තියෙන පාඩුව නිසා ඒක වහලා දාලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් බැලුවහම මේ අපේ පෞද්ගලික මේ අපේ දයාගමගේ ඇමතුමාගේ වගේ පෞද්ගලික ගුවන් සේවාවන් තියෙනවා මේ රට ඇතුලේ අභ්‍යන්තරයන් අපේ ලොකු රටක් නැමේ අපේ ඒ රට ඇතුලේ යන්නේ අවස්ථාවන් තියෙනවා එතකොට ඒවට මොනවද වෙන්නේ රජයේ අභ්‍යන්තර ගුවන් යාන ආරම්භ කරොත් එහෙම අර දයාගමගේ ඇමතුමාලාගේ වගේනේ ගුවන් සේවාවන් ඒගොල්ලන් නැති වෙලා යනවා ඒ නිසා ඒක පරස්පර විරෝධී ඊළඟට දේශීය කිරි නිෂ්පාදනය දියුණු කරන්න කතා කරනවා අනිත් පැත්තෙන් මොනවද කරන්නේ ආනයන කරන කිරිපිටි වලට සහනයක් ලබා දෙනවා ඊළඟට කනිජ සෙල් සංස්ථාව අලාභය ගැන කතා කරන ගමන් අනිත් පැත්තෙන් අර ජෙට් ඔයිල් ජෙට් ෆුවල් වලට මේ සහනයක් ලබා දෙන්න කියලා මුදල් ඇමතුමා ඉල්ලීමක් කරනවා ඊළඟට දිනඳුකම නැති කිරීමේ වර්ෂය හැටියට ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා නමුත් සමාජ සවිපල්ගන්මිය සුභසාධන අමාත්‍යංශයට ප්‍රතිපාදන වලින් 156ක් කපාලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ පරස්පර විරෝධී අදහස් යෝජනා තමයි මේ අයවැයෙන් අද ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට 2017 අයවැයේ රාජ්‍ය සේවකයා ගැන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අර රාජ්‍ය සේවකයාට 10,000ක පඩිය එදා මැතිවරණයේදී අපි 3,000ක් දෙනවා කිව්වහම 10,000ක පඩියක් දෙනවා කියලා එදා පොරොන්දු වෙලා ඒක දුන්නා. නමුත් ඒක මූලික වැටුපට එක්කව කරනවා අදියර 3කින් එක්කව කරනවා කියලා කිව්වා. නමුත් අද වෙනකොට ඒ 2500 මේ වර්ෂයේදී ලබා දෙන්න කටයුතු කළා නැහැ. ඊළඟට උපාධිධාරීන්ව රාජ්‍ය සේවයට බඳවා ගන්න කිසිම වැඩසටහනක් නැහැ. රැකියා 200,000 ගැන දස ලක්ෂය ගැන කතා කරා. නමුත් ඒ වැඩසටහන ඇතුළත උපාධිධාරීන් ගැන කිසිම දෙයක් කතා වෙන්නේ නැහැ. පසුගිය කාලයේදී චන්ද්‍රිකා මැතිණිය කාලෙත් ඉන්පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ අවසාන කාලේ උපාධිධාරීන්ගේ විරැකියාවෙන් හිටපු උපාධිධාරීන් 50,000කට රැකියා දීලා පක්ෂපාත ભેදයකින් තොරව සියලුම දෙනාට රැකියා දීලා විරැකියාවෙන් ඉන්න උපාධිධාරීන් බිඳුව දක්වා ගෙනාවා. ඊළඟට අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? නැවතත් විරැකියාවෙන් ඉන්න උපාධිධාරීන් 30,000ක් අද නැවතත් පාරේ ඉන්නවා. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඊළඟට රැකියා දසලක්ෂේ දෙනවා කියලා පොරොන්දු වුණ අගමැතිතුමා දෙවන වසර යනකොටත් තාම අපිට අර මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැකියා දෙකට අමතරව කම්කරු සහ සිකියුරිටි රැකියා දෙකට අමතරව තව වෙනකන් 999,998ක් රැකියා ලබා දෙන්නේ කොහොමද කියලා මේ සභාවට වසර දෙකක් ගත වුණත් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ ආකාරයෙන්
දැන් අවසන් කරන්න.
අපි තරුණ මේ තුලින් මේ තරුණයන්ගේ රැකියාවන් උපාධිධාරීන්ට රැකියාව ලබා නොදුන්නොත් මම හිතන්නේ ඉදිරි අනාගතයේදී මේ රටේ තරුණ නැගිටීම් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ දකුණේ වගේම උතුරු ප්‍රදේශයේ ඉන්න නිසා ඒ පිළිබඳව මේ කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ඊළඟට අර වැස්සට නොතෙමි අර පුංචි කාර් එකේ යන්න සිහිනයක් තිබ්බ අපේ දා නංගී ඊළඟට අපේ තරුණ පරපුරයි ඒ සිහිනයද බොඳ වෙලා තියෙන්නේ. මොකද එන්ජින් ධාරිතාවයේ අඩු වාහනයක් අද ලබා ගන්න බෑ. ලක්ෂ දෙකක් එදා අඩුමටම තිබ්බ අර ඇල්ටෝ වැනි වාහන අද ලක්ෂ දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ත්‍රී රෝද රත වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ ආකාරයෙන් ගියොත් අපේ සිහිනය නම් සැබෑ වෙනවා, දිනෙන් දින සැබෑ වෙනවා. ඒක තමයි මේ යහපාලන රජය ගෙදර යවන සිහිනය නම් සැබෑ වෙනවා කියලා අපිට මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඊළඟට අපි බදු නොයෙකුත් බදු ක්‍රමවලින් අපේ සාමාන්‍ය ජනතාවට බදු ගහලා තියෙනවා. උදාහරණයක් ඇටියට සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක් පරිභෝජන බදු ගෙවන්න ඕනේ, ආදායම් බදු ගෙවන්න ඕනේ, ඉතිරි කිරි මත් දැම්මොත් රුපියලට හරි රුපියලක් ඒ ගිනුවේ තිබ්බත් ඒකට 105ක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් තියෙන හැම බද්දක්ම ගහලා දැම්මහම රැකියාවක් කරලා වැඩක් නැහැ එකෙන් ආදායමක් උපයගන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. හරියට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ බදු ගහලා තියනවා. මේක දැනෙන්නේ මේ වැඩසටහන ලබන වර්ෂයේ ආරම්භ කරාපුවම. ඒ නිසා විශේෂයෙන්ම මේ අයවැය අපි ඒ අර දරුවන්ට ලබා දුන්න මම හිතන්නේ රක්ෂණ ක්‍රමයේ වැනි කීපයක් මේ සහනයන් පිළිබඳව අපි හොඳ කියන්න පුළුවන්. නමුත් 99%ක් බහුතරයක් තියෙන්නේ ජනතාවගෙන් බදු අය කරලා මේ රටේ නිෂ්පාදනය නැටි කරපු මේ අයවැය වෙනුවෙන් මම හිතන්නේ අපේ විරෝධතාවයේ පළ කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම
යනවා. ડોક્ટર ජයම්පති වික්‍රමරත්න
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, සෑම අයවැයක් එනකොටම රටේ විශාල කුතුහලයක් තිබෙනවා. එය විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කෙසේද කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම කුතුහලයකින් ඉන්නවා කොහොමද මේක ඡන්දදායකයන්ට බලපාලා ඔවුන්ට අසීරු තත්ත්වයකට වැටේ කියලා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ ස්වභාවික වශයෙන්ම බලාපොරොත්තු වීදු පරිදි විරුද්ධ පක්ෂය බලාගෙන ඉන්නවා කොහොමද මේවා අයවැය යෝජනා විශේෂයෙන්ම ජනතාවට සාමාන්‍ය ජනතාවට බරක් දමන යෝජනා කොහොමද අපි පාවිච්චි කරන්නේ ඔවුන් පාවිච්චි කරන්නේ ආණ්ඩුවට විරුද්ධව කියලා. ඒක ස්වභාවිකයි. නමුත් මෙම අයවැය ලේඛනය පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන් වන්නේ සාමාන්‍ය ජනතාව මත අලුතෙන් බරක් පැටවීම කෙරිලා තිබෙනවා නම් ඉතාමත්ම විදිහට කෙරිලා තිබෙනවා. අපිට සංවර්ධන කටයුතු වලට අවශ්‍ය වෙනවා මුදල්. එම නිසාම බදු වලින්ම තමයි මුදල් හොයාගන්නට වෙන්නේ. එම නිසා මේ බලාපොරොත්තු විය යුතුයි සෑම අයවැය ලේඛනයකම යම් බදු පිළිබඳව යම් වෙනසක් ඇති වෙනවා. නමුත් මෙම අයවැය ලේඛනය මැතිවරණයකට සමීපව තිබුණ නැතත් නිකන් බොහෝ විට අර අවසාන බජට් එකක් ඉදිරිපිට බජට් එකක් මැතිවරණයක් තියදී ඉදිරිපත් කරන බජට් එකක් වගේ. ඒකෙන් තේරෙනවා විශේෂයෙන්ම යහපාල රජයේ පක්ෂ විවිධ දේශපාලන පක්ෂවලට එකතු වී පුළුවන් වෙලා තිබෙනවා සාකච්ඡා කරලා කාටත් එකඟ වෙන්නට පුළුවන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට. ඒ පිළිබඳව මුදල් ඇමතිතුමාටත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ ආගමතිතුමාටත් ඒ සඳහා නායකත්ව වීම දීම ගැන අප ප්‍රශංසා කළ යුතුයි. විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක් වන මම අපි අපේ වාමේ දේශපාලන පක්ෂ අපි සමදාම කියා සිටපු දෙයක් තමයි ඍජු බදු වැඩි කරන්නට ඕනේ, වක්‍ර බදු පුළුවන් තරම් අඩු කරන්නයි කියලා. මොකද වක්‍ර බදු වැඩි වෙන්නට සාමාන්‍ය ජනතාව පාරේ ඉන්න හිඟන්න පවා බදු ගෙවනවා. දැන් අද ඍජු බදු ප්‍රමාණය 120 තරම් අඩු ප්‍රමාණයක අවම අඩුම ප්‍රතිශතයක තිබෙනවා. 120යි. 80%ක්ම මේ රටේ බදු එකතු වන්නේ වක්‍ර බදු හැටියට. අයවැය ලේඛනයේ මුදල් ඇමතිතුමා කිව්වා 2020 වෙනකොට එම ඍජු බදු ප්‍රමාණය 40%ක් කළ යුතුයයි කියලා අපේක්ෂා කරනවා කියලා. මම හිතන්නේ ඒක හොඳයි. ඍජු බදු ප්‍රමාණය වැඩි වෙනකොට තමයි මේ රටේ බදු ගෙවන්නට හැකියාවක් තිබෙන. විශේෂයෙන්ම ධනපති පන්තියට ඔවුන්ගේ මුදල් ලබාගෙන එය සාමාන්‍ය ජනතාවගේ සුභසිද්ධිය සඳහා පාවිච්චි කළ හැක්කේ. එම නිසා හැකියතා වැඩි කරන්නට ඍජු බදු ප්‍රමාණය වැඩි කිරීමට ගන්නා ප්‍රයත්නය ගැන අපි අගය කළ යුතුයි. ඒ අනුව මේ අවුරුද්දේ විශේෂයෙන් ලක්ෂණ දෙකක් තිබෙනවා ඒ ඍජු බදු පිළිබඳව. සංස්ථාපිත ආදායම් බද්ද, ඒ කියන්නේ කෝපරේට් ඉන්කම් ටැක්ස් එක වැඩි කරලා තියෙනවා. අපි ඒ අගය කරනවා. ඒ වගේම මම හිතන අවධානයට ප්‍රමාණවත් ලෙස යොමු නොවුණු බද්දක් තමයි කැපිටල් ගේන්ස් ටැක්ස් එක. ඒ කියන්නේ ප්‍රාග්ධන බද්ද. ප්‍රාග්ධන බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා ලංකා සමාජ පක්ෂයේ නිර්මාතෘවරයෙක් ඔහුගේ ඔහු මුදල් ඇමතිවෙලා හිටපු කාලේ ප්‍රාග්ධන බද්ධ දමලා විශාල මුදලක් එකතු කරගත්තා ආණ්ඩුවේ බාණ්ඩාගාරයට. පසුව එය අත්හැරුණු ලැබුවා. නැවතත් එය ප්‍රාග්ධන බද්ධ 10% තරම් ප්‍රමාණයක ප්‍රාග්ධන බද්ධක් නැවත දැමීම ඉතාමත්ම හොඳ ලක්ෂණයක්. මේ ප්‍රාග්ධන බද්ධට අමතරව මම හිතන්නේ එක්තරා අඩු ප්‍රමාණයකට හෝ ප්‍රාග්ධනය ප්‍රාග්ධිකයන් කැපිටල් ගේන්ස් ටැක්ස් කියන්නේ කැපිටල් එක වැඩි වෙනකොට ඒකෙන් ලැබෙන වාසිය සඳහාට වාසිය මත දාන බද්ධ. මම හිතන්නේ මේ රටේ ධනපති පන්තියට ඊට වඩා ගෙවන්න පුළුවන් බදු. එම නිසා කැපිටල් ගේන්ස් විතරක් නෙවෙයි කැපිටල් ටැක්ස් එකක් ප්‍රාග්ධනය මතත් නැවත යම් බද්ධක් විශේෂයෙන්ම 70 ගණන් වල 80 ගණන් වල තිබ්බා වගේ යම් බද්ධක් දැමීම පිළිබඳව රටේ රජයේ අවධානය යොමු විය යුතුයි. ඊළඟට අපි කතා කරනවා හැම අවුරුද්දෙම අපි කතා කරනවා ටැක්ස් නෙට් එක නැත්තම් මේ බදු දැල වැඩි කිරීම පිළිබඳව. නමුත් කතාව කෙරුණට ප්‍රමාණවත් ලෙස බදු දැල වැඩි වෙන පාටක් නම් නැහැ. එම නිසා අලුත් ක්‍රම සහ විදි සොයාගන්නට වෙනවා. විශේෂයෙන්ම නව තාක්ෂණයේ තිබෙන මේ යුගයේ යොදාගන්නට වෙනවා ටැක්ස් නෙට් එක වැඩි කරන්න, බදු දැල වැඩි කරන්න, බදු ගෙවන්නට පුළුවන් එහෙත් නොගෙවන කොටස් බදු දැලට ඇතුළත් කරගන්නට. විශේෂයෙන්ම රේගුව, සුරාබදු සහ ආදායම් බදු දෙපාර්තමේන්තු එවැගේම බැංකු අතර නිසි සම්බන්ධයක් තිබෙනවා නම් මෙය කිරීම ඊතරම් අපහසු නැහැ. දැන් ඉන්දියාවේ අපි දැක්ක ගියසුමානේ මුදල් රුපියල් 500 සහ ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු ඔක්කොම සියල්ල අවලංගු කරලා අලුතෙන් නෝට්ටු නිකුත් කරනවා මේ සුමානේ. ඇත තමයි මුල් දින කීපය තුළ ලංකාවේදී 71 කෙරුවා වගේ මුල් දින කීපය තුළ යම් යම් අපහසුතා ඇති වෙනවා. ලංකාවේ විශාල වශයෙන් හංගල හිසිටපු කළු සල්ලි එළියට දාන්න පුළුවන් වුණා ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමාගේ ඒ අයවැය යෝජනා අනුව. එතුමා ඒ වගේම බැනුනුත් ඇහුවා. නමුත් පස්සේ කාලේ ජනතාවට තේරුණා කොච්චරම් කළු සල්ලි එළියට දාගන්නට පුළුවන් වුණාද කියලා. ඉතින් එහෙසේම එවැනි මුදල් නෝට්ටු ආලෝක කිරීම හැමදාම කරන්න බෑ. බොහොම කලාතුරකින් තමයි කරන්නේ. දැන් මේ ගිය සතියේ ඉන්දියාවේ එක කෙරුවා. දැන් ඉන්දියාවේ තව යෝජනාවක් ඉන්දියාව ඉදිරිපත් කරන්න යනවා. ඉන්දියානු රුපියල් 250,000කට, ඒ කියන්නේ අපේ රුපියල් 105ක් විතර. වැඩි සෑම ගෙවීමක්ම ගෙවන්න ඕනේ කෑෂ් වලින් ගෙවන්න බෑ, මුදල් වලින් ගෙවන්න බෑ. ඒ ගෙවිය යුත්තේ එක්කෝ චෙක් එකකින් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින්. එසේ ගෙවුවහම ඒ සියලුම ගෙවීම් විශේෂයෙන්ම නව තාක්ෂණය පාවිච්චි කරන හරියට පාවිච්චි කරනවා නම් ඒ පිළිබඳව තොරතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුව ලබා ගන්න පුළුවන්. එමගින් බදු ගෙවිය යුතු එහෙත් බදු නොගෙවන අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා ඉන්දියාවෙත් ලංකාවෙත් අනිත් රටවලත්. ඒ ඔවුන්ව බදු දැලට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කාණ්ඩුවට ආණ්ඩුවේ ඉල්ලා සිටිනවා, රජයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් මේ සැරේ දාලා තියෙනවා 2% ට්‍රාන්සැක්ෂන්ස් above 2% ටැක්ස් එකක්, 2% ටැක්ස් එකක් ඉදිරිපත් දාලා තියෙනවා. මිලියන් 5කට වඩා වැඩි ගෙවන හැම මුද කෑෂ් වලින් ගෙවන, මුදල් වලින් ගෙවන හැම ට්‍රාන්සැක්ෂන් කරම 2% ටැක්ස් එකක් දාලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමාණය මහ ලොකු ප්‍රමාණයක් ලැබෙයි කියලා මම හිතන්නේ. මොකද බොහෝ ට්‍රාන්සැක්ෂන්ස් රුපියල් මිලියන් 5න් වැඩියට කරන්නේ ඉහළට කරන්නේ චෙක්ස් වලින්. නමුත් වඩා වැදගත් වෙන්නේ ඒක නෙවෙයි, යම් කිසි ප්‍රමාණයක අර ඉන්දියාවේ ඉන්දියානු රුපියල් 250,000 වගේ සීමාවක් දාලා ඊට ඉහළ සෑම ගෙවීමක්ම අනිවාර්ය කරන්නට ඕනේ එක්කෝ චෙක් එකකින් එක්කෝ ක්‍රෙඩිට් කාඩ් එකකින්. දැන් අද හැම දෙනාම තමන්ගේ බැංකු ගිණුම් පාවිච්චි කරන්නේ. අද මුදල් ප්‍රමාණය මුදල් කෑෂ් තියාගෙන ඉන්නේ නැහැ කීප දෙනෙක්, බොහෝ දෙනෙක් තියාගෙන ඉන්නේ හොරෙන් සල්ලි එකතු කරපුවා. ඒ නිසා ඒ සල්ලි එළියට ගන්න එක ක්‍රමයක් තමයි සියලුම ට්‍රාන්සැක්ෂන් සියලුම ගෙවීම් එක්තරා ප්‍රමාණයකට ඉහලින් චෙක්පත් වලින් සහ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීම අනිවාර්ය කිරීම ඉන්දියාවේ කරනවා. ඊළඟට අධ්‍යාපනය පිළිබඳව අපි සතුටු වෙනවා. සතුටු වුණා ගිය අවුරුද්දේ 6%ක් හෝ ඊට ප්‍රමාණයක් දක්වා ජාත්‍යන්තර අර ප්‍රමිතීන් වලට ගැලපෙන ප්‍රමාණයක් වෙන් කිරීම ගැන. එහෙත් නමුත් මුදල් ඇමතුමා අපිට පෙන්නලා දෙනවා එම මුදල් වෙන් කරපු මුදල් පාවිච්චි කරලා නැහැ. දැන් මුදල් පාවිච්චි කරුවේ නැහැ කියලා කීම විතරක් මදි. ඊට එහා ගිහින් අපි හොයා ගන්නට ඕනේ අධ්‍යාපනයේට මෙච්චර මුදලක් වෙන වෙන් කරලත් ඇයි ඒව පාවිච්චි කරුවේ නැත්තේ කියලා. කොහෙර ලොකු වැරද්දක් තිබෙනවා. එක්කෝ නිලධාරීන් මේක හරියට කරන්නේ නැහැ, නැත්නම් වෙනත් මොකක් හරි ආයතනික ප්‍රශ්න මොකක් හරි එකක් තියෙනවා. ඉතින් මෙවැනි විශාල මුදලක් වෙන් කරලා අපි ඉතාමත්ම සතුටු වුණත් ඒ මුදල පාවිච්චි නොකිරීම පිළිබඳව නම් සෙවීම ඉතාමත්ම වැදගත් වෙනවා. අද විශේෂයෙන්ම ගම්බද පළාත්වල දරුවන්ට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි නාගරික පාසල් සමග තරඟ කරන්නට බැරි වෙන හේතු දෙකක් තියෙනවා. එකක් හේතු කීපයක් තිබෙනවා, ප්‍රධාන වශයෙන් දෙකක් ගුරුවරු නැතිකම, අනිත් එක දෙකක් තමයි ඉංග්‍රීසි දැනුම සහ තාක්ෂණික දැනුම, විශේෂයෙන් IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පිළිබඳ දැනුම. එම නිසා ඒ අතින් මම සතුටු වෙනවා පාසල් වලට අන්තර්ජාල පහසුකම් දීලා සෑම දරුවෙකුටම ටැබ්ලට් එකක් පාවිච්චි කිරීමට ටැබ්ලට් එකක් නොමිල දීම මම හිතන එක තමයි වැදගත්. එය විශේෂයෙන්ම ගම්බද පළාත්වල දරුවන්ට විශාල උදව්වක් වෙනවා, තල්ලුවක් වෙනවා ඔවුන්ට ඉහළට යන්නට. විශේෂයෙන්ම ඉන්ටර්වියු එකට ගියාම කොළඹ පාසල් නගරික පාසල් වලට තිබෙන වාසිය දැන් තිබෙන වාසිය නැති වෙලා ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් ඔවුන් සමග තරඟ කරන්න ගම්බල දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා නාගරික දරුවන් එක්ක තරඟ කිරීමට. ඉතාමත් හොඳයි. ඊළඟට දරුවන්ට 100 වසර වයස 5 සිට 19 වෙනි දක්වා ප්‍රයිවට් පුද්ගලික සමාවෙන් මේ හෙල්ත් ඉන්ෂුරන්ස් සෞඛ්‍ය ඉන්ෂුරන්ස් ස්කීම් එකක් දාලා තිනවා. මෙහි අද නොයෙකුත් වෙනත් විධිමත් ආර්ථිකයට සම්බන්ධයට ඔවුන්ගේ දරුවන්ට අග්‍රහාර වේවා, බංකුවල නැත්නම් බැංකුවල සහ පුද්ගලකංශේ ක්‍රියාත්මක කරන නොයෙකුත් ක්‍රම සහ විධි ක්‍රමවේදයන් හේතුවෙන් යම් කිසි මුදලක් ලැබෙනවා සෞඛ්‍ය පහසුකම් සඳහා දරුවන්ගේ. නමුත් අවිධිමත් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් අද ඉන්නව රටේ, ඔවුන්ට ඒ පහසුකම ලැබෙන්නේ නැහැ. නිසා විශේෂයෙන්ම මේ යෝජනාවේ ප්‍රතිලාභය ලැබෙන්නේ ඒ නොවිධිමත් ආර්ථිකයට සම්බන්ධ අයගේ දරුවන්ට. මම හිතන්නේ ඉතාමත් හොඳයි. ඒ පිළිබඳව පොඩි සැකයකුත් තියෙනවා. මේක මෙතනින් ඉවර වෙන්නේ නැතුව මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේම අර ධනපති රටවල තියෙන වගේ ඉන්ෂුරන්ස් මත පදනම් වේද කියලා මම හිතන්නේ එහෙම නොවේ වගේ මම ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ පිළිබඳ බයක් තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුවට යුතුකමක් තියෙනවා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. උසස් අධ්‍යාපනයට ඇතුළත් කිරීමේ ප්‍රමාණය 2020 වෙනකොට දෙගුණයක් කිරීමට ඉලක්ක කිරීම ඉතාමත්ම හොඳයි. අපි මම විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල ඉන්න අපි පුද්ගලිකාංශයේ අධ්‍යාපනයට අපි විරුද්ධ නැහැ, ප්‍රතිපත්තියකට විරුද්ධ නැහැ. නමුත් අපි කියන්නේ පුද්ගලික අධ්‍යාපනය, විශේෂයෙන්ම රාජ්‍ය අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීමට ඉඩ දෙන අතර පුද්ගලික අධ්‍යාපනයේ ඉඩදිය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය දුර්වල නොකරමින්. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අනුව අපි බොහොම සතුටු වෙනවා රුපියල් 15,000කට විශේෂයෙන්ම අර ඉසෙට් ස්කෝර් එක අනුව විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ අයට දීම ගැන ණය පහසුකම්. නමුත් ඒ වාසියල්ල පාවිච්චි කළ යුත්තේ මේ ක්‍රම සහ විධි මේ ක්‍රමවේදයන් දියුණු කළ යුත්තේ රාජ්‍ය අධ්‍යාපනයට අවාසියක් නොවන පරිදි කියන එක විශේෂයෙන් අවධාරණය කළ යුතුයි. ඒ වගේම මේ කොන්ට්‍රිබියුටරි පෙන්ෂන් ස්කීම් දායකත්ව පෙන්වීම විශ්‍රාම වැටුප් පිළිබඳව නැවත මේ කාරණේ මතුවලා තිබෙනවා. අතව වශයෙන් මේ පිළිබඳව ඉස්ලාම 1970-72 අයවැය ලේඛනයෙන් ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමා කියා සිටියා. එතුමා පෙන්ලා දෙනවා, මම ඔය හන්සාඩ් වර්තාවෙන් කියනෝ නම් කොහොමද මේ නිකම් අද පවතින පෙන්ෂන් ස්කීම් එක පෙන්ෂන් ක්‍රමය කොහොමද ඇති වුණේ කියලා. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනයන් විසින් මෙතරම් ත්‍යාගශීලී විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට මුල් හේතුව වූයේ ශ්‍රී ලංකා සිවිල් සේවයේ වැදගත් නිලතල කීපයක් දරූ විදේශීය නිලධාරීන් 41කගේ යහපත සඳහායි. නමුත් එතුමා පෙන්වා දෙනවා ඉන්පස්සේ නිදහස හමු වුණාට පස්සේ ඒක දිගටම අනෙකුත් කොටස් වලටත් එහි වාසිය ලැබුණා. එතුමා පෙන්වා දෙනවා 1950-51 වසරේ විශ්‍රාම වැටුප් වලට පුනරාවර්තන වියදම් වලින් 4% තමයි වියදම් වුණේ. 70-71 වෙනකොට 7%. නමුත් අද එය 10% දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ වගේම තව හේතුවක් තමයි අපෙන් මන්ත්‍රීවරු හැටියට අපේ ළඟට එනවා හුඟක් අය රස්සාවිල්ලගෙන. මේ ළඟදී අපි දන්න කෙනෙකුට කෙනෙක් අපේ පක්ෂයට සම්බන්ධ සහෝදරියක් අපෙන් රස්සාවක් ඉල්ලුවා. මිනිස් රස්සාවල් කොහෙන් හොල් දෙන්නද? මගේ කාර්ය මණ්ඩලයේ අය එකතු වෙලා එතුමියට පුද්ගලික අංශයේ රස්සාවක් හොයලා දුන්නා. ඒක දැනුම් දුන්නාම කිව්වේ බොහොම සතුටු වෙලා, කොහෙද මේ රස්සාව? එතකොට කිව්වම පුද්ගලික අංශය කියලා. අය කිව්වේ අපෝ පුද්ගලික අංශේ නම් බෑ. ඇයි කියලා හැම මේ පුද්ගලික අංශේ ගියාම වැඩ කරන්න වෙනවනේ. මේක තමයි රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ විශාල වශයෙන් බලපාලා තියෙනවා. මිනිස්සු රාජ්‍ය අංශයට යන්නේ එකක් පෙන්ෂන් එක හේතු කොටගෙන, අනිත් එක එහි ඵලදායතාවය අඩුයි, නිකන් ඉන්න පුළුවන් කියලා. ඉතින් මේකට එක හේතුවක් තමයි මේ පෙන්ෂන් එක, මේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා. නමුත් පොදු විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා නේද? ඒ කියන්නේ රාජ්‍යාංශයේ, සංස්ථාංශයේ, පුද්ගලිකාංශයේ ඔක්කොටම බලපාන පොදු විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා නම් මේ කොන්ට්‍රිබියුටරි පෙන්ෂන් ස්කීම් එකක් හැටියට, දායකත්ව ක්‍රමයක් හැටියට. එහෙමනම් රාජ්‍යාංශයට පමණක් යෑමට තිබෙන ඕනකම අඩු වෙනවා. ඒ අනුව ඒ වගේම රාජ්‍යාංශේ ඉඳන් පුද්ගලිකාංශයට ගිහලා, පුද්ගලිකාංශයෙන් ආපහු රාජ්‍යාංශයට, කැමති නම් රාජ්‍ය සංස්ථාවකට වැඩ කරන්න යන්නට පුළුවන්, එහාට මෙහාට යන්න පුළුවන්, මොබිලිටි එක වැඩි වෙනවා. නමුත් රාජ්‍යාංශයට පමණක් මේ පෙන්ෂන් එක මේ විදිහට ස්කීම් එක තිබීමෙන් මම හිතනවා එකක් අපේ අපිට දරන්න බෑ. ආචාර්ය එන්නම් පෙරමෙතුමා කියා සිටියේ 70 අය වැලේ කෙනෙක් මම කියා ඒ කොටස කියවන්න කැමති. මා මේ කළ යෝජනා නිසා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රජය කරන වියදම සම්බන්ධයෙන් සහනයක් ඉතා දීර්ඝ කාලයක් ජනතෙක් නොලැබේ. එහෙත් එවැනි තීරණයක් වහාම ගැනීමට ක්‍රියා නොකළහොත් අනාගතයේදී රටට මූණ දීමට නොහැකි තරම් විශාල වන රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් බරකට අපිට මූණ පාන්නට වෙන බව මා තරයෙන් විශ්වාස කරනවා. අනෙක් අතට රටේ වැඩ කළ හැකි ජනතාව විශාල කොටසක් මොනම අන්දමකවත් රැකියා නොමැතිව සිටියදී රජයේ සේවය සහ රාජ්‍යාංශයේ සංයුක්ත මණ්ඩලවල සේවය කරන සුළු කණ්ඩායමකට විශේෂ අයිතිවාසිකමක් හා වරප්‍රසාද සැපීම අසාධාරණයක් බව විශේෂයෙන් සඳහන් කරන්නේ. මේ විශේෂ අයිතිවාසිකම හා වරප්‍රසාද වෙනුවෙන් දරන්නට යන වේදම අවසානයේදී පොදු මහත් රටවැසියන් සියලු දෙනාටම දරන්න සිදුවන බැවිනි. එහෙත් එතුමා ඒ ඉදිරිපත් කරපු එදා ඉදිරිපත් කරපු යෝජනාව ප්‍රතික්ෂේප වුණා අන්තිමට. එතුමාට ඉල්ලාස් කරගන්න වුණා අවසානයේදී අද 10% වැඩි ප්‍රමාණයක් දක්වා, විශාල ප්‍රතිශතයක් දක්වා අපේ පුනරාවර්තන වේදන් වලින් පෙන්ෂන් එකට වේදන් කරන්න ලබනවා. නිසා මම හිතනවා මේක සාකච්ඡා කළ යුතුයි. වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා, සියලුම මේ අදාළ කොටස් එක සාකච්ඡා කරලා
දැන් අවසන් කරන්න.
මේ පිළිබඳව කටයුතු කරනක මම යෝජනා කරන්න කැමී මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මේ දායකත්ව පෙන්ෂන් ස්කීම් එක අපි රටට ආදර්ශයක් වෙන විදිහට පාර්ලිමේන්තුවෙන් පටන් ගමු කියලා. අද පාර්ලිමේන්තු පෙන්ෂන් ස්කීම් එකක් තියෙනවා, විශ්‍රාම වැටුප් ක්‍රමයක් තියෙනවා. අපි යෝජනා කරනවා නම් රටට මේ පාර්ලිමේන්තු මේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය මම යෝජනා කරන්නේ අපි ඒක පටන් ගමු රටට ආදර්ශයක් දීලා ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය පාර්ලිමේන්තුවේ. එතකොට මම හිතන්නේ ඒ පිළිබඳව වඩා උනන්දුවක් ඇති වෙයි, ඒ වගේම ජනතාවට තේරුම් යයි මේකේ තිබෙන වැදගත්කම කුමක්ද කියලා. මම එකම කාරණයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි, අධිකරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු වරුන්ට දෙදෙනා බැගින් සහ අභියාචනා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට එක්කෙනා බැගින් පර්යේෂණ නිලධාරීන් පත් කිරීමට මුදල් වෙන් කිරීම ඉතාම වැදගත් දෙයක්. එය ශ්‍රී ලංකා නීතිජ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක්. එයට ඉටු කිරීම පිළිබඳවද මම ඉතාමත්ම සතුටු වෙනවා. උසාවිවලට නඩු පැවරීමේදී යම් බද්දක් යන්තම් ගාස්තුවක් ඇති අය කරන්නට යෝජනා කර තිබෙනවා. ඒකට මම ප්‍රතිපත්තියක් හැට විරුද්ධ නෑ. නමුත් විශේෂයෙන්ම රටේ සමාජයේ දුර්වල කොටස් වලට එයින් අවාසියක් නොවිය යුතුයි. විශේෂයෙන් මම හිතන්නේ නඩත්තු නඩු පවරන අයට, එවැනි නඩු පවරන අයට එවැනි බද්දක් ගෙවීමට නැත්නම් විශේෂ ගාස්තුවක් ගෙවීමට නියම කිරීම ඉතා මම හිතනවා අසාධාරණයි. ඒ නිසා ඒ පිළිබඳව ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර යුතුයි. යුක්තියට ප්‍රවේශ වීමට ඇති අයිතියට බාධා නොවන පරිදි without prejudice to the right to access the right of access to justice බාධා නොවන පරිදි මෙවැනි ගාස්තු නියම කළ යුතුයි කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අවසාන වශයෙන් පැලෑටි බද්ධ කිරීම, වල් පැල නැලීම් වැනි යන්ත්‍ර සූත්‍ර භාවිත පිළිබඳවවත් මේ බදු අහෝස කිරීම සහ අහුස කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව වඩා කෘෂිකර්මය වඩා කාර්යක්ෂම කිරීමට එයින් ඉඩ ලැබෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත් වැදගත්. අවසාන වශයෙන් මෙම අපගේ යහපාලන රජය සියලුම පක්ෂ එකතු වෙලා ඇති කරගත් සාකච්ඡා කළ ඉදිරිපත් කරපු මේ අයවැලේකණය රටට ජනතාවට සාමාන්‍ය ජනතාවට බරක් නොවි ඉදිරිපත් කිරීමට පිළිබඳ හැකියාව පිළිබඳව සතුට ප්‍රකාශ කරමින් මගේ වචන සාකච්ඡා කරනවා. බොහොම ස්තුතියි.